අද විෂය කරුණු සාකච්ඡා කරන්නේ කැකිරාව අධ්‍යාපන කලාපයේ කණ්ඩලම් පල්ලේගම විද්‍යාලයේ ආචාර්ය චන්දන කුඩා කුඹුර මහතා.
ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, අද මම සූදානම් වෙනවා ගණිතය සඳහා වන තවත් කාර්යපත්‍රිකාවක් දෑබර දූපතුන් එක්ක එකතුලා සාකච්ඡා කරන්න. එහෙනම් සූදානම් වෙන්න ආදරණීය දුවේ පුතේ, ඔයාලා වෙත ලබා දීලා තියෙන ස්වයං පුනරීක්ෂණ පොතේ 36 වෙනි පරිච්ඡේදයේ අදාළ ගැටලු 14ක් මම සූදානම් වෙනවා මේ හෝරාවේ ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් අපි සාමාන්‍ය සුපුරුදු පරිදිම ඔයාලා මේ වැඩ කටයුත්ත වෙනුවෙන් එකතු වෙද්දී පන්ති කාමරේ ඔයාලා වැඩ කරද්දී සූදානම් කරගන්නා අවශ්‍ය ද්‍රව්‍ය ටික ලම් කරගෙන අභ්‍යාස පොත්, ඒ වගේම කටුසටහන්, කටු වැඩ කරන්නට අදාළ කොළ, ඒ වගේම පෑන් පැන්සල් සියල්ල එකතු කරගෙන මේ අද දවසේ සාකච්ඡාව වෙනුවෙන් එකතු වෙන කියලා මම ඉතාමත් ඕනෑකමින් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. අපි එහෙනම් පළමු ගැටලුව ආරම්භ කරමු. වර්ගමූල 56 පළමු සන්නිකර්ෂණයට අගය සොයන්න. ඔව්, අපිට අද දවසේ ඔන්න පළමුවෙම ලැබිලා තියෙන්නේ වර්ගමූලයේ සම්බන්ධ ගැටලුවක්. වර්ගමූල 56. අපි මේ 56 දැක්ක ගමන්ම අපිට පැහැදිලි වෙනවා ආදරණීය දුවේ පුතේ, මේ තියෙන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවන බව. පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවේ 56 කියන සංඛ්‍යාවට පළමු සන්නිකර්ෂණයෙන්. ඒ හින්දා අපිට වර්ගමූලයේ පිළිතුරක් ගන්න තියෙන්නේ. දැන් අපි බලමුකෝ මේ 56ට ආසන්නම ළඟ පූර්ණ වර්ග සංඛ්‍යාව කවුද? 56ට ළඟ ආසන්නම පූර්ණ වර්ග සංඛ්‍යාව අඩු පැත්තෙන් තියෙන්නේ 49. 49 වර්ගමූලයේ 7 කියන අගය අපි දන්නවා. ඒ වගේම දැන් අපි 56ට ආසන්නතම විශාල පැත්තෙන් තියෙන පූර්ණ වර්ග සංඛ්‍යාව හොයාගන්නවා. ඔව්, මොකද්ද 56ට ආසන්නම විශාල පැත්තේ තියෙන ළඟම පූර්ණ වර්ග සංඛ්‍යාව? 64 කියන එක හොයාගන්න පුළුවන්. 64 වර්ගමූලයේ 8. ඒ අනුව දැන් අපිට ඔන්න පළවෙනි තර්කයේ අපි මේ 56 කියන සංඛ්‍යාව වර්ගමූලය අනිවාර්යයෙන්ම 7ට වැඩි 8ට අඩු අගයක් විය යුතුයි කියන තර්කයේ ගෙින්න පුළුවන්. 7ට වැඩි 8ට අඩු. ඒ කියන්නේ 7.0 සංඛ්‍යාවක්. දැන් අපි බලනවා මේ 56 49 කියන පූර්ණ වර්ග සංඛ්‍යාවට කොපමණ වෙනස් පරතරයක් පවතිනවද? අගේ 7ක පරතරයක් පවතිනවා. ඒ වගේම 56 64 සඳහා 8 කියන පරතරයක්, අගේ 8ක පරතරයක් තියෙනවා. එහෙනම් වඩාත් ආසන්න වෙන්නේ මේ 56 49 කියන පැත්තට. හැබැයි ආසන්න බවත් ඊටමත් ළඟ යන අවස්ථා දෙකක්, ඒ කියන්නේ දෙපසට මේක සමාන බවකුත් තියෙනවා. ඒ නිසාම හැබැයි එක අගයක වෙනසක් අඩු පැත්තෙන් පෙන්වන නිසා මම මෙයා වඩාත් 7.5 කියන හරි මැද අවස්ථාවට වඩා අඩු පැත්තත් එක්ක ගැලපෙනවා කියලායි සලකන්නේ. ඒ අනුව මම තීරණයක් ගන්නවා 7.5, ඒ වගේම 7.4 කියන අගයන් දෙක ගුණ කිරීමෙන් ආසන්න අගය හොයා ගන්නවා කියලා. ඕන මම පළමුවෙන්ම 7.4ෙන් ගුණ කරනවා. ඔව්, මම මේ සඳහා පිළිතුරක් ලබාගෙන තියෙනවා. ඔයාලට පුළුවන් මේක ගුණකරන්න 7.4ෙන් ගුණ කරාම ආදරණීය දුවේ පුතේ ලැබෙන පිළිතුර වෙනවා 54.76. 54.76 ඔයාලට ලියා ගන්න පුළුවන්. ඔන්න මම 7.5ෙන් ගුණ කරලා තියෙනවා. ඒ පිළිතුර ලියා ගන්න 56.25. එහෙනම් මං හිතපු සිතුවිල්ල හරි. ඒකට හේතුව 56ට අඩුත් වැඩි සංඛ්‍යා දෙකක් තමයි මේ ලැබුණු අවස්ථා දෙකේ ගුණිතය. එහෙනම් ඊට වැඩි වෙනස් අවස්ථාවක් නැවත මේකේ තියෙන්නේ නැහැ. එහෙනම් අපි බලමු දැන් 56ට වැඩියෙන් ළඟ වෙන්නේ 54.76ද? එහෙම නැත්නම් 56.25ද? ඔව්, 56ට වඩා අඩු ප්‍රමාණය 54.76 1.24. 1.24. දැන් අපි බලමු 56ට වඩා 56.25 වැඩි වෙන්නේ 0.25. එහෙනම් ඔයාලට ඉතාමත් හොඳින් පැහැදිලි 56 වඩාත් ආසන්න වෙන්නේ පුතේ 7.5ෙන් ගුණ කරලා ලැබුණු පිළිතුරට. ඔව්, ඒ අනුව අපි පළමු සන්නිකර්ෂණයේ 56 කියන සංඛ්‍යාවේ වර්ගමූලයේ පළමු සන්නිකර්ෂණයට පිළිතුර 7.5 කියලා ලබා ගන්නවා. 7.5 කියලා අපි යගේ ලබා ගන්නවා. ඔය තමයි අපි පළමු ගැටලුව ලබාගත්තු පිළිතුර. දැන් දෙවෙනි ගැටලුව. වර්ගමූල 125 අකිලකරණීය සුළු කරන්න කියනවා. අකිලකරණීය. මේ අකිලකරණීයක තේරුම අපි අඳුරගනින්න ඕන. කරණියක් ලෙස අපි සඳහන් කරන්නේ මූල දෙක, මූල තුන, මූල පහ, මූල 11 වැනි අකයන්. ඔව් මෙන්න මේ වගේ අපරිමේය සංඛ්‍යාවල් ප්‍රකාශ වෙන සංඛ්‍යාත්මක අගයන් වර්ගමූලෙ සම්බන්ධ වෙද්දී අපි ඒවා කරණි කියලා හඳුන්වන්නේ. වෙනත් ආකාරකින් හඳින්නීම තමයි මේ කරණි කියන්නේ. ඉතින් මේ කරණියක් මේ වගේ කරණි තියෙද්දී සමහර සංඛ්‍යා තියෙනවා ආදරණීය දුවේ පුතේ ඒ සංඛ්‍යාව සඳහා නිශ්චිත අගයක් පෙන්වන්න කරන්නේ නැහැ. නමුත් එයා ඒ සංඛ්‍යාව නැවත මෙවැනි කරණියක් සමග ගුණිතයකට සුළු කරන්න පුළුවන් වෙනවා. මම ඒක අදහස මේක පැහැදිලි කරන්නම්. මේක 125 අකිල කරණියක් කියලා පවසන නිසා 125 කියන සංඛ්‍යාව වර්ගමූලයේ තුල අපිට පුළුවන් වෙනවා 25.5 කියලා සාධක වෙන් කරන්න. 25.5. දැන් බලන්න 25 කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක්. එහෙනම් ඔන්න බලන්න පූර්ණ වර්ග සංඛ්‍යාවක් සමග සාධක ගුණිතයක් කඩන්න පුළුවන් වුණා. අන්න ඒ වගේ අවස්ථාවකට අපි කියන්නේ ඒ විදිහ පවතින කරණියක් අකිල කරණියක් කියලා. දැන් අපි කරන දේ මේ 25 වරක් 5 කියන වර්ගමූලයේ යෙදුණු ප්‍රකාශනයේ 25ේ මූලය රැගෙනෙනවා වර්ගමූල සංඛ්‍යා අදාළ සංකේතයෙන් එළියට. එතකොට 25 සංකේතයෙන් එළියට එද්දි 5 කියන අගය ලැබෙනවා. ඒ කිව්වේ 25ේ මූලයේ 5. දැන් අපිට කියන්න පුළුවන් මෙය 5යි මූල 5. 5යි මූල 5. එහෙනම් 5යි මූල 5 කියන කරණීය බවට දැන්පත් වුණා. ඔන්න 125 වර්ගමූලයේ අකිල කරණීය කරණියක් සිදු කරාම ලැබෙන පිළිතුර වෙන්නේ 5යි මූල 5. දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර. ඊළඟ අපි බලමු තුන්වන ගැටලුව. තුන්වන ගැටලුවේ පරිමාව සම්බන්ධ අගයක් ලබා ගන්න තියෙන්නේ. පතුලේ අරය සෙන්ටිමීටර 7යි. එහෙනම් අපි දැනගන්න ඕන අරයක් කියලා සඳහන් කරද්දී අනිවාර්යයෙන්ම වෘත්ත හැඩයක් තමයි පතුලට තියෙන්නේ. දැන් කියනවා ඍජු උස සෙන්ටිමීටර 12. ඍජු උස සෙන්ටිමීටර 12යි කේතුවක පරිමාව. ඔන්න දැන් අපි අඳුරගත්ත කේතුවක් කියන ඝන වස්තුව මේ තියෙන්නේ. එහෙනම් කේතුවක පතුල වෘත්තාකාර හැඩයක්. ඒ වගේම ඍජු උසකුත් දෙනවා මේකේ. දැන් මතක් කරන්න කේතුව කොහොමද නිර්මාණය වුනේ? අපි 11 ශ්‍රේණියේදී පරිමාව පාඩමේදී හඳුනා ගන්නවා කේතුව කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ. සිලින්දරේ කියන ඝන වස්තුව සම්බන්ධ කරලා තමයි අපි කේතුවේ පරිමාව සඳහා සූත්‍රයක් ගොඩනගන්නේ. එහෙනම් සිලින්දරයත් සමග මේ කේතුවට සම්බන්ධතාවක් තියෙනවා. සිලින්දරයක් කියන්නේ පතුලේ වෘත්තාකාර හැඩයක්. එහෙනම් කේතුවෙත් පතුලේ වෘත්තාකාර හැඩයක්. සිලින්දරයට ඍජුසක් තිබුණා. එහෙනම් කේතුවත් මේ ඍජුස තියෙනවා. අනේ අනුපති අපි දන්නවා පතුලේ වෘත්තාකාර හැඩයකින් ඍජු ඒකාකාර හැඩයක් තියෙනව නම් ඝන වස්තුවක් ඒ ඒකාකාර හැඩේ දිගින් දිගටම අර ඒ විදිහටම රැගෙන යනව නම් ඝන වස්තුවේ සිලින්ඩරය කියලා ඒකට හඳුන්වන්නේ. එහෙනම් පතුල වෘත්තාකාර හැඩයකින් ඒකාකාර ඍජු ඝන වස්තුව සිලින්ඩරයක්. මෙන්න මේ සිලින්ඩරයෙන් තුනෙන් පංගුවක් ලෙස අපි කේතුව අර්ථ දක්වා ගන්නවා. මේ තියෙන සිලින්ඩරේ පරිමාවෙන් තුනෙන් පංගුවක්. එහෙනම් පුතේ කේතුවේ පරිමාව ගන්නේ හරස්කඩ වර්ගඵලය ඍජුසෙන් ගුණ කිරීම. එන හරස්කඩ වෘතයක් වෘතයක වර්ගඵලයේ 5r වර්ගය වෙනවා අරේ r වෙනවනම් එහෙනම් පුතේ පතුල අරේ r වන වෘතයේ වර්ගඵලයේ 5r වර්ගය ඍජුස h කියලා ගත්තොත් අපි ඍජුසෙන් ගුණ කරනවා 5r වර්ගයේ h 5r වර්ග h. දැන් අපි කතා කරා මේ සිලින්දරේ පරිමාවෙන් තුනෙන් පංගුවක් තමා ඒ අරේම වන පතුලක් එම ඍජුසම තියෙන කේතුවකට හිමි වෙන්නේ සිලින්දරේ පරිමාවෙන් තුනෙන් පංගුවක්. එහෙනම් මම මේකට දානවා තුනෙන් 1.5r වර්ග h. තුනෙන් 1.5r වර්ග h. ඔන්න ඒ අනුව කේතුවේ පරිමාව තුනෙන් 1.5r වර්ග h කියන සූත්‍රයෙන් ගන්නවා. දැන් මම කරන දේ අදාළ අගයන් ආදේශ කරනවා. තුනෙන් 1 ගුණ කිරීම 7ෙන් 22 ගුණ කිරීම 7 වරක් 12. ඔව්. දැන් අපිට පුළුවන් 7ෙන් 22 අරේ 7 හරේ තියෙන 7 ගුණමන 7කින් අරයත් එක සුළු වෙනවා. ඒ වගේම 3ෙන් 1 කියන හරේ 3ේ සංඛ්‍යාව 12 සමග සුළු වෙලා 4 ලැබෙනවා. ඒ අනුව ආදරණීය දුවේ පුතේ අපිට ලැබෙනවා 22 ගුණ කිරීම 7 ගුණ කිරීම 4 කියන අගය. දැන් 22 7ෙන් ගුණ වුණාම 154ක් ලැබෙනවා. 154. 154 4ෙන් ගුණ වුණාම අවසානයේ 616 කියන අගයක් ලැබෙනවා. ඔව් පරිමාව නම් ඝන සෙන්ටිමීටර වෙන්න ඕන. ඒ අනුව මේ කේතුවේ පරිමාව ඝන සෙන්ටිමීටර 616ක් කියලා ගන්න පුළුවන්. දැන් අපි බලමු හතරවෙනි ප්‍රශ්නේ. දීපත ප්‍රකාශනයක ඝනායතය අපි ඉතාමත් හොඳින් දන්න පැස්කල් ත්‍රිකෝණය සම්බන්ධ කරලා මේ දීපත ප්‍රකාශනයන් වල සංගුණක ලබා ගන්නවා. ඔයාලට මතක ඇති. ඔන්න බලන්න x දන්න 3 ඝනය. මෙහි අදාළ පදවල හිස් තැන් තියෙනවා. අපිට ඒ හිස් තැන් සම්පූර්ණ කරන්න තමයි තියෙන්නේ. එහෙනම් පළමුවෙන් අපි මතක් කරගමු ඝනයක්. ඒ කියන්නේ තුන්වෙනි බලයක් තියෙනවා නම් මේ ප්‍රකාශනයේට පද වෙන් වෙනවා හතරකට. පද හතරකට වෙන් වෙනවා. ඒ පද හතර ඉස්සරහ පෙන්වන්න කියලා තියෙනවා. අඩුපාඩු සහිතවයි පෙන්වන්න කියලා තියෙන්නේ. දැන් පද හතර කියන එක අපි අඳුරගත්තා. දැන් මේ පද හතර නිර්මාණය වෙද්දී අපි දැනගෙන ඉන්න ඕන පළමු පදේ විශාලම බලයේ ඉස්සරවම තියෙනවා. ඉන්පසු දෙවෙනි පදයේට පළමු පදේ එක බලයක් අඩු වෙන්න ඕන. තුන්වෙනි එකට තවත් බලයක් අඩු වෙලා අවසානයේදී ඒ පළමු පදේ බිඳුවෙනි බලයක් කියන්නේ ඒ පදේ ඒ ස්ථානේ පින්නු කරන්නේ නැහැ. එතකොට දෙවෙනි පදේ ගොඩ නැගෙන්නේ පළමු අවස්ථාවට දෙවෙනි පදේ පින්නු කරන්නේ නැහැ. දෙවෙනි පදයේදී දෙවන පදේ පළමු බලය ලැබෙනවා. තුන්වෙනි පදයේ තියෙන තැනදී දෙවෙනි බලෙන් දෙවෙනි පදයේ දෙවෙනි බලය ලැබෙනවා. අවසන් පදයේ ලෙස පෙන්වු කරන්නේ දෙවෙනි පදයේ තියෙන විශාලම බලය. ඔව් ඒ අනුව x තමයි පළමු පදේ. එහෙනම් පළවෙනි ස්ථානයේ අනිවාර්යෙන්ම x වල විශාලම බලය කියන්නේ x තුන්වෙනි බලයේ තියෙන්න ඕන. එහෙනම් ආදරණීය දූපති පළමු කොටුවට ලැබෙන පිළිතුර x තුන්වෙනි බලය. x තුන්වෙනි බලය. හොඳයි. දැන් දෙවෙනි අවස්ථාවේ අර සංගුණකයේ තියෙනවා 3 3යි x 2 ගුණ කිරීම දෙවෙනි පදයේ ආරම්භය. දෙවෙනි පදයේ 3. එහෙනම් මේ දෙවෙනි කොටුවට ඉන්නේ 3 පළවෙනියා, කියන්නේ 3 කියන සංඛ්‍යාව. මොන දෙවෙනි කොටුවේ හිස් තැන 3 කියනගේ ලැබෙනවා. දැන් තුන්වෙනි පදයේ සංගුණකයේ 3යි ගුණ කිරීම දැන් පළමු පදයේ ඉස්සරම තුන්වෙනි බලයක් තිබුණා. දෙවෙනි පදයේදී දෙවෙනි බලයක් ලැබුණා. තුන්වෙනි පදයේදී පළමු පදයේ පළවෙනි බලය ලැබෙනවා. ඒ අනුව x කියන පළවෙනි බලය, එහෙම නැත්නම් x කියන පදය එතෙන්ද ලැබෙන්න ඕනේ. එහෙනම් තුන්වෙනි හිස් කොටුවට ඉන්නේ x කියන පදේ. ගුණ කිරීම 3 2, ඒ පදේ අර දෙවෙනි පදයේ දෙවෙනි බලය තියෙන්නේ. අවසන් පදයේ විදිහට දෙවෙනි පදයේ විශාලතම බලය ලැබෙනවා. එහෙනම් ධන දෙවෙනි පදයේ 3යි. එහෙනම් 3 තුන්වෙනි බලය. 3 තුන්වෙනි බලය අපිට ගන්න පුළුවන් 27 කියන අගේ. එහෙනම් හතරවෙනි කොටුවට ලැබෙන්නේ 27 කියන අගේ. මොන දැන් මම මේ ප්‍රකාශනයේ ඝනායතයේ හිස්තැන් සම්පූර්ණ කරපු අගයන් ටික නැවත කියන්නම්. පළවෙනි කොටුවට x තුන්වෙනි බලය, දෙවෙනි කොටුවට 3 කියන අගය, තුන්වෙනි කොටුවට x කියන පදේ ලැබෙනවා, අවසානයේ 27 කියන පදේ ලැබෙනවා. ওই අනුව තමයි හිස්තැන් සම්පූර්ණ වෙන්නේ. දැන් අපි බලමු 5වෙනි ප්‍රශ්නේ. එක්තරා විදුලි උපකරණයක් සඳහා තීරුබදු ප්‍රතිශතය 15% වූ අතර තීරුබදු ගෙවූ පසු උපකරණයේ වටිනාකම රුපියල් 115,000 විය. උපකරණයේ ආනයනික මිල සොයන්. ඔව් තීරුබදු සම්බන්ධ ප්‍රශ්නයක්. මෙහි පවතින පුතේ තීරුබදු ප්‍රතිශතය 15%. මෙන්න මේ තීරුබදු ප්‍රතිශතයෙන් කියවෙන්නේ 15% කියවෙන්නේ 100ක් වටිනාකමක් වෙනවනම් ආනයනික මිල ඒ සඳහා අය කරන තීරුබද්ද රුපියල් 15ක් වෙනවා. එතකොට තීරුබද්ද රුපියල් 15 වටිනාකම 100ක් වෙනවනම් අපිට දැන් ගැටලුවේ දෙන්නේ 115,000 තීරුබදු සහිත මිලක් වන භාණ්ඩයකට ආනයනික මිල කොපමණද කියලා. ඒ සඳහා මම අර මුලින් ගත්තු තීරුබදු ප්‍රතිශතය මේ විදිහට භාවිත කරනවා. 115ක් තීරුබදු සමග මිල වෙන භාණ්ඩයේ ආනයනික මිල රුපියල් 100. එහෙනම් රුපියලක් සඳහා රුපියලක් වෙනව නම් තීරුබදු සමග වටිනාකම ඒ භාණ්ඩයේ ආනයනික මිල වෙන්නේ 100 = 115. 100 = 115. දැන් අපි ගව තියෙන දත්තය තොරතුරු තමයි ආනයනික තීරුබදු සමග වටිනාකම රුපියල් 115,000 වන භාණ්ඩයේ ආනයනික මිල කොපමණද කියන එක. අතන අපි ගත්තු භාගය තමයි 100 = 115. දැන් ගුණ කරනවා 115,000. 115,000. ඕන දැන් අපිට පුළුවන් පුතේ 100 = 115 තියෙන 115 කියන හරය ගුණ කරන 115,000 සමග කපා දාන්න. ඔව් 115ට 1යි 115,000ට 115 වේවා 1000ක් තියෙනවා. එක සහ බින්දු තුනක් 1000ක් තියෙනවා. දැන් අපිට ලැබිලා තියෙන්නේ සියය ගුණ කිරීම 1000. සියය 10 10න් ගුණ කරාම 100ක් 1000. එහෙම නැත්නම් ලක්ෂය කියන අගේ ලැබෙන්නේ. එහෙනම් මේ භාණ්ඩේ ආනයිනික මිල රුපියල් ලක්ෂයක් කියලා අපිට ගන්න පුළුවන්. 6 වෙනි ප්‍රශ්නේ. අමිල හා ප්‍රමිල පාසලට ප්‍රමාද වී පැමිණීමේ සම්භාවිතාව පිළිවෙලින් 5/1 සහ 6/1 වේ. ඔව්. අමිල සහ ප්‍රමිල ළමුන් දෙදෙනා ප්‍රමාද වී පැමිණීමේ සම්භාවිතාව 5/1 6/1. අපින් අහනම ගැටලුවක් මේ දෙදෙනා අතරින් එක් අයෙක්වත් ප්‍රමාද නොවී පැමිණීමේ සම්භාවිතාව සන්. එක් අයෙක්වත් ප්‍රමාද නොවී පැමිණීමේ සම්භාවිතාව හොයනවා කියන එකේ තේරුම වෙන්නේ එක් අයෙක්වත් ප්‍රමාද නොවී පැමිණීම. එහෙනම් මේ වෙලාවේදී අපි ලබා නොගන්නා සම්භාවිතාව වෙන්නේ දෙදෙනාම ප්‍රමාද වී පැමිණීම ලබා ගන්නේ නැහැ. දෙදෙනාම ප්‍රමාද වී පැමිණීම විතරක් ගන්නෑ. ඉතිරි සියලු අවස්ථා ලැබෙනවා. එහෙනම් ගෑබ්‍රදුවේ පුතේ මට පුළුවන් මේ දෙදෙනාම ප්‍රමාද වී පැමිණීම හොයාගන්න. පහසුවෙන් දෙදෙනාම ප්‍රමාද වී පැමිණීම මේ සිදුවීම් දෙක එකිනෙක ගුණ කරනවා. ඔන්න 5/1 ගුණ කිරීම 6/1. 5/1 ගුණ කිරීම 6/1. අපිට ලැබෙනවා 30/1. 5×6 30යි, 1×1 1යි. මේ කියවෙන්නේ දෙදෙනාම ප්‍රමාද වී පැමිණීම 30/1 සමාන වෙනවා. එහෙනම් මේ සිදුවීමේ අනුපූරකය අන්න මේ සිදුවීමේ සිදු නොවන අවස්ථාවේ සියල්ල තමයි අපිට දෙදෙනාගෙන් එක එක්කත් ප්‍රමාද නොවී පැමිණීමට ගන්න පුළුවන්. එහෙනම් සමස්ත සිද්ධිය එක එකෙන් අඩු කරනවා අපි 30/1 කියන භාගේ. එකෙන් අඩු කරනවා 30/1 කියන භාගේ. දැන් අපිට ලැබෙනවා 30/29 කියන භාගේ. 30/29. ඒ අනුව දෙදෙනාගෙන් එක එක්කත් ප්‍රමාද නොවී පැමිණීමේ සම්භාවිතාව 30/29 ලෙස ගන්න පුළුවන්. හොඳයි. දැන් අපි බලමු 7 වෙනි ප්‍රශ්නේ. ඔන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් සාධක පිළිතුරු අපෙන් බලාපොරොත්තු වෙනවා. 3a වර්ගය ඍණ 4a ඍණ 4. 3a වර්ගයේ ඍණ 4a ඍණ 4. අපි පළමුවෙන්ම මෙහි නියත පදයේ සහ වර්ග පදයේ ගුණ කිරීමෙන් පිළිතුරක් ගන්නවා. ඒ අනුව 3a වර්ගයේ ඍණ 4ෙන් ගුණ වුණාම අපිට ලැබෙනවා ඍණ 12a වර්ග. ඍණ 12a වර්ග. ඉතින් මේ ඍණ 12a වර්ගය සඳහා ගැළපෙන සාධක අවස්ථා බැලුවොත් ඍණ ගුණිතයක් වන නිසා අනිවාර්යයෙන්ම සාධක දෙක ධනසහ ඍණ වෙන්න ඕන. එහෙනම් ධනසහ ඍණ. දැන් මැද පදයේ දිහා බැලුවම අපිට පේනවා ඍණ 4 තියෙනවා. එහෙනම් පුතේ මේ සාධක දෙකෙන් විශාල පදය ඍණ වෙන්න ඕන, කුඩා පදය ධන වෙන්න ඕන කියලාත් අපි ගන්නවා. දැන් අපි දන්නවා 12 හැදෙන ක්‍රම 6 වරක් 2, ඒ වගේම 12 වරක් 1, 4 වරක් 3, මේ වගේ අවස්ථා කීපයක් තියෙනවා. නමුත් වෙනස ඍණ 4ක් එන්න ඕනේ. කියන්නේ ඒ සාධක දෙක පද දෙක අතර පරතරය 4ක් වෙන්න ඕන. එහෙනම් අපිට පැහැදිලි දැන් 6 වරක් 2, 6 සහ 2 ගන්න. එහෙනම් විශාල පදේ ඍණ වෙන්න ඕන කිව්ව නිසා ඍණ 6 සහ ධන 2 ගන්න. දැන් මම ලියනවා දෙවෙනි පීලිය 3a වර්ගය ඍණ 6යි a ධන 2යි a ඍණ 4. ඒ අනුව 3a වර්ගයේ ඍණ 6යි a වලින් පොදු සාධකයේ ගන්නවා එළියට 3a, වරහන් ඇතුළේ ඉතිරි වෙනවා a ඍණ 2. ඊළඟ 3 සහ 4 පද දෙකට ලියුනේ 2a ඍණ 4. 2a ඍණ 4 කියන පද දෙකෙන් පොදු සාධකයේ එළියට ගන්නවා ධන 2. එතකොට වරහන් ඇතුළේ ඉතිරි වෙනවා a ඍණ 2. දැන් හොඳින් බලන්න මේ දිපද ප්‍රකාශන දෙකෙන් පොදු ප්‍රකාශනය තමයි a ඍණ 2. ඉතින් a ඍණ 2 ඉවතට ගත්තාම වෙනම සාධකයක් a ඍණ 2, ඉතිරි සාධක ටික වරහන් ඇතුළේ ලියවෙනවා. එතකොට ඉතිරි වෙනවා 3a ධන 2. ඔන්න දෑබර දුවේ පුතේ මේ ප්‍රකාශනයේ සාධක දෙක ලෙස අපිට එහෙනම් a ඍණ 2 සහ 2a 3a ධන 2 ගන්න පුළුවන්. මං හිතන්නේ පැහැදිලි ඇති ඒ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ සාධක ලබාගත්තු ක්‍රමය. දැන් අපි 8 වෙනි ප්‍රශ්නය කතා කරන්න. බලන්න මේකෙදි මේ ත්‍රිකෝණමිතිය සම්බන්ධව අපිට රූප සටහනක් ලබා දීලා තියෙනවා. ඒ රූප සටහනේ ඉතිරි දත්තයන් ලකුණු කරන්න තමයි ගැටළු වෙලා බාදිලා තියෙන්නේ. ඔයාලගේ පුනරීක්ෂණ පත්‍රිකාවේ බලන්න A B සහ C D කියන අවස්ථා ගොඩනැගිලි දෙක ලබා දෙනවා. A B ලම්බකයි මහපොළවට. ඉතින් පරතරයේ A C පරතරයකින් නැවත C D කියන ගොඩනැගිල්ල තියෙනවා. එයත් ලම්බක බව පෙන්වනවා. දැන් A B කියන ගොඩනැගිල්ල උසින් අඩුයි C D ගොඩනැගිල්ලට වඩා. ඒකත් රූපතරණය පැහැදිලිව පේනවා. අපෙන් අහන්නේ AB සහ CD ගොඩනැගිලි දෙකකි B මුදුනේ සිට බලන විට. එහෙනම් අර වඩා කුඩා උසින් අඩු ගොඩනැගිලි මුදුනේ ඉඳන් තමයි දැන් බලන්නේ උසින් වැඩි ගොඩනැගිල්ල දිහා. එතකොට B කියන්නේ ගොඩනැගිල්ල උස අඩු කෙනා, D ගොඩනැගිල්ලේ ආරෝහණ කෝණය. ඔන්න නිවැරදිව තේරුම් ගන්න, ආරෝහණ වෙනවා නම් B ස්ථානයේ ඉඳන් ඉහළ දිශාවට ඉහළට විවර වෙන්න ඕන කෝණය අංශක 32ක ආරෝහණ කෝණය. ඔයා එතකොට කරන්න ඕන B සිට D දක්වා සරල රේඛාවක් අඳිනවා. B සිට D දක්වා සරල රේඛාවක් අඳිනවා. ඒ ගමම පුතේ B ලක්ෂයේ ඉඳන් AC කියන මහ පොළව කියන රේඛාවට සමාන්තරව B සිට රේඛාවක් අඳින්න CD කියන ගොඩනැගිල්ල දක්වා. ඔන්න B සිට AC ට සමාන්තරව රේඛාවක් අඳිනවා CD දක්වා. එතකොට ඒ රේඛාව CD හමු වෙන ලක්ෂයක් අහු වෙනවා. ඒ වගේම B සිට D කියන කෙළවරට දක්වා යා කරනවා. දැන් අර ඇඳපු AC ට සමාන්තරව B හරහා ඇඳපු රේඛාවේ ඉඳන් AD කියන රේඛාව දක්වා තියෙන කෝණය අංශක 32 ලකුණු කරනවා. අන්න එතන තමයි ආරෝහණ කෝණය ඇති වෙන්නේ අංශක 32යි. ඒත් එක්කම අපිට කියනවා C පාමුල අවරෝහණ කෝණය අංශක 25යිලු. දැන් අපි කරන දේ B ලක්ෂයේ ඉඳන් C කියන පතුලේ පහළ ලක්ෂයට සරල රේඛාවක් අඳිනවා. අන්න ඒ සරල රේඛාව ඇඳුනහම එතන අර මුලින් අපි ඇඳගත්තු AC ට සමාන්තර වන B හරහා ඇඳි රේඛාවට ඒ තැන සිට පහළට මේ රේඛාව දක්වා කෝණය සටහන් කරලා අංශක 25ක අගයක් දානවා. අන්න එතනින් කියවෙනවා පුතේ අංශක 25ක අවරෝහණ කෝණය. ඔය දැන් හොඳින් බලන්න ඔයාලගේ රූප සටහනේ AC ට සමාන්තරව B හරහා රේඛාවක් ඇඳ ගන්න ඕන. AC ට සමාන්තරව B හරහා අඳින රේඛාව CD හමු වෙනවා. ඒ රේඛාවෙන් ඉහළට BD රේඛාව දක්වා අංශක 32ක ආරෝහණ කෝණයත්, ඒ රේඛාව සිට පහළට BC රේඛාව දක්වා අංශක 25ක අවරෝහණ කෝණයත් සඳහන් කරන්න ඕන. හොඳයි. දැන් අපි නමමන ප්‍රශ්නේ තමයි සූදානම් වෙන්නේ, ජ්‍යාමිතික ප්‍රශ්නය. රූප සටහනක් දීලා තියෙනවා AB සමාන්තරයි ECද, AD සමාන්තරයි BCද. රූප සටහන හොඳින් බලන්න. ඊතල හිස් වලින් භාවිතා කරලා සමාන්තර බව පෙන්වනවා ආදරණීය දුවේ පුතේ AB ECට සමාන්තරයි කියලා. ඊතල හිස් දෙකක්. ඒ වගේම AD BCට සමාන්තර බව ඊතල හිස් එකකින් පෙන්눔 කරනවා එක බැගින්. එහෙනම් සමාන්තර රේඛා යුගල් දෙකක් අපිට හමු වෙනවා. දැන් මෙහි හොඳින් බලන්න AB කියන ආධාරක කොටසේ මත හැඩතල කීපයක් තියෙනවා. එකක් තමයි ABE කියන ත්‍රිකෝණය. අනිත් එක ABD කියන ත්‍රිකෝණය. ඒ වගේම ABCD කියන සමාන්තර ආශ්‍රිත තියෙනවා මේ AB මත. ඔය මම කියපු ත්‍රිකෝණ දෙකත් සමාන්තර ආශ්‍රිත කියන හැඩතල තුනම ABEC එකම සමාන්තර රේඛා යුගල් අතරයි පිහිටන්නේ. අපි මෙන්න මේ වෙලාවේදී ජ්‍යාමිතියේදී වැදගත් සම්බන්ධතා කීපයක් කතා කරනවා. එකම ආධාරකයේ එකම සමාන්තර රේඛා අතර පිහිටෙන සමාන්තර ආශ්‍රිත දෙකක් වර්ගඵලයෙන් සමාන වෙනවා කියනවා. ත්‍රිකෝණ දෙකක් තියෙනවා නම් ඒ ත්‍රිකෝණ දෙකත් වර්ගඵලයෙන් සමාන වෙනවා කියනවා. ඒ වගේම ත්‍රිකෝණයක් හා සමාන්තර ආශ්‍රිතයක් ගත්තොත්ම සමාන්තර ආශ්‍රිත වර්ගඵලයෙන් ත්‍රිකෝණය හරි අඩක් කියන එකත් අපි කතා කරනවා. දැන් මේ කීපෙම මතක තියා අපි මේ ගැටලුව දිහා බලමු. හිස් තැන් පිරවීමක් තියෙන පළමුවෙන්ම ABD ත්‍රිකෝණය සමාන. ABD ත්‍රිකෝණය සමාන. එහෙනම් අර මං කියපු ප්‍රමේය මතක් කරගන්න පුතේ, AB ආධාරකයේ මත තියෙන ත්‍රිකෝණ දෙක, එකම AB ආධාරකයේ එකම ABEC සමාන්තර රේඛා අතර තියෙන ත්‍රිකෝණ දෙක තමයි සමාන වෙන්නේ. එහෙනම් ABD සමාන වෙන්නේ ABE ත්‍රිකෝණය. ABE ත්‍රිකෝණ සංකේතය දාන්න අපි අවශ්‍ය නම් වරහන ඇතුළේ ලියන්න පුළුවන්. හේතුව පොදු ආධාරකයේ AB එකම සමාන්තර රේඛා EC හා AB. දෙවෙනි හිස්තැන බලමු. දෙකෙන් එකයි ABCD. ඔව්, අර සමාන්තර ආශ්‍රයයි ABCD සමාන්තරසේ භාගය. සමාන්තරසේ භාගය. දැන් අපි කතා කරා සමාන්තරසේ භාගය වෙන්නේ අර ත්‍රිකෝණ වෙන වෙනම ගත්තාම ඒ එක ත්‍රිකෝණයක් මේ සමාන්තරසෙන් භාගයක් වෙනවා. එහෙනම් පුතේ මේ හිස්තැනට අපිට ගන්න පුළුවන් ABD ත්‍රිකෝණය. එහෙම නැත්නම් ABE ත්‍රිකෝණයත් හරි. ඒ වගේම තව පැත්තකින් පුළුවන් අපිට DC කියන ආධාරකයේ උඩින් ගත්තොත් DBC කියන ත්‍රිකෝණය ගන්නත් පුළුවන්. එහෙනම් මේකට මෙන්න මේ පිළිතුරු තුනම ගැලපෙනවා. ABD ත්‍රිකෝණයත් හරි, ABE ත්‍රිකෝණයත් හරි වෙනවා. ඒ වගේම DBC කියන ත්‍රිකෝණයත් නිවැරදි වෙනවා. ඔය අපි කතා කරේ නම වෙනි ගැටලුව. බලන්න අපි දැන් ගැටළු 9ක් කතා කරා. අද මේ පාත්‍රිකාව තුල කිටි ප්‍රශ්න විදිහට කතා කරත් අපි වැඩියෙන් වැඩි දෙයක් තොරතුරුත් එක්ක අපි සාකච්ඡා කරන්න ලැබුණා. මම හිතන්නේ ජාමිතික ප්‍රශ්න සඳහා කතා කරද්දී ඒ තොරතුරු අපි කියන දේ රූප සටහනකින් අඳුරගන්න, රූප සටහන බලලා තේරුම් ගන්න මෙන්න මේ කරුණු හුඟක් වටිනවා. රූප සටහනක් අඳුරගෙන තමයි ජාමිතික ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න, ගැටළු නිවැරදි විසඳන්න පුරුදු වෙන්න ඕනේ. එහිදී දීලා තියෙන තොරතුරු කියවනවා වගේම රූප සටහන තියෙන දීලා තියෙන තොරතුරුත් අපි අවබෝධ කර ගැනීම හුඟක් වටිනවා. සමහර වෙලාවට ගැටළුව තුළ අපි දකින දෙයක් තමයි රූප සටහනේ තියෙන තොරතුරු විස්තර කරලා දීලා නැහැ. අපිට වෙනම විස්තර දීලා නැහැ. අර සංකේත තුලින් අපි නිවැරදිව අඳුරගෙන ඒ අවබෝධය තුලින් තමයි ගැටළුව විසඳන්න වෙන්නේ. ඒවා විශේෂයෙන්ම වැදගත් කරුණු ජ්‍යාමිතික ප්‍රශ්නවලදී. දැන් අපි බලමු 10 ප්‍රශ්නේ. රූපේ දැක්වෙන ප්‍රිස්මේ හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 40ක්ද පරිමාව ඝන සෙන්ටිමීටර 480ක්ද වේ. ප්‍රිස්මේ දිග සොයන්න. බලන්න ආදරණීය දුවේ පුතේ, ඔයාලගේ මේ පුනරීක්ෂණ පත්‍රිකාවේ රූප සටහනක් දීලා තියෙනවා ප්‍රිස්මයක්. ප්‍රිස්මේක රූප සටහනක් දෙනවා. මේ ප්‍රිස්මය අඳුරු කරලා තියෙන මුහුණත, අනේ ඒ අඳුරු කරපු මුහුණ තමයි හරස්කඩ කියලා අරගෙන තියෙන්නේ. ඒ හැඩේ ත්‍රිකෝණයක්. ඉතින් ඒ ත්‍රිකෝණයේ වර්ගඵලය අපිට හොයන්න අවශ්‍ය නැහැ. මොකද ගැටළුව දෙනවා අපිට. එහෙනම් අපිට පහසු කරලා තියෙනවා මේ ගැටළුව හරස්කඩ වර්ගඵලය දීලා. ඉතින් අපි මේ වෙලාවේ දැනගන්න ඕන, මම මීට කලිනුත් අර සිලින්ඩරය ගැන කතා කරද්දී කිව්වා ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තුවක පරිමාව. හරිම ලේසි ආදරණීය දුවේ පුතේ, හරස්කඩ වර්ගඵලය රිජුසින් ගුණ කිරීම. මේ වෙලාවේ නම් දිග ප්‍රිස්මයක් තියෙද්දී හරස්කඩ වර්ගඵලය දිගෙන් ගුණ කිරීම. ඒකාකාරවන නිසා. එහෙනම් මේකෙදී මේ පරිමාවත් එක්ක සම්බන්ධ කරලා හරස්කඩ වර්ගඵලයක් දීලා අපෙන් දිග විමසනවා නම් ඔය මම කියපු කාරණාව අපිට එක එල්ලේම ආදේශ කරන්න පුළුවන්. අපි දැන් බලමු හරස්කඩ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 40යි. ඒ පරිමාව ඝන සෙන්ටිමීටර 480යි. අපි දිග සඳහා රූප සටහන දීලා තියෙනවා x කියන අකුර. මම මේ විදිහට සම්බන්ධතාවය ලියනවා. පරිමාව සමාන වෙනවා හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම දිග. එහෙනම් ඝන සෙන්ටිමීටර 480 සමානයි වර්ග සෙන්ටිමීටර 40 ගුණ කිරීම x. වර්ග සෙන්ටිමීටර 40 ගුණ කිරීම x. දැන් අපි x කියන පදය, ඒ කියන්නේ ප්‍රිස්මයේ තියෙන දිග තනි කරනවා නම් මේ ගුණවන වර්ගඵලයේ සමාන ලකුණ මේ පැත්තට ගේනවා. එහෙම ගෙනෙද්දී 480යි ඝන සෙන්ටිමීටර කියන පරිමාව 40 කියන වර්ග සෙන්ටිමීටර ගණනින් බෙදෙන්න වෙන්නේ. බෙදීමක් කරන්නේ. දැන් අපිට පැහැදිලි පුතේ 480 40න් බෙදන්න වෙනවා. අපිට බිංදුවත් සමග බිංදුව සුළු වෙලා 48 4න් බෙදන්න වෙනවා. 48 4න් බෙදෙනවා. ඉතින් 48 4න් බෙදුනහම ලැබෙන්නේ 12 කියන අගය. එහෙනම් මෙහි ලැබෙනවා ඒකක ඝන සෙන්ටිමීටර තිබිලා වර්ග සෙන්ටිමීටර සමග බෙදුනහම අපි දන්නවා ඝන සෙන්ටිමීටර කියන අවස්ථාවේ සෙන්ටිමීටර එක අවස්ථාවක් වැඩිපුර තියෙනවා. දැන් පල්ල හැදින වර්ග සෙන්ටිමීටර සඳහා ඝන සෙන්ටිමීටර වලින් වර්ග අවස්ථා දෙක සුළු වුනහම සෙන්ටිමීටර කියන අවස්ථාවක් ඉතුරුයි. එහෙනම් පුතේ දිග සෙන්ටිමීටර 12ක් කියලා ගන්න පුළුවන්. ප්‍රිස්මේ දිග සෙන්ටිමීටර 12ක් වෙනවා. දැන් අපි ප්‍රශ්න 10ක් කතා කරා. මම හිතන්නේ අපි මේ ප්‍රශ්න 10 කතා කරද්දී බලන්න මේ ප්‍රශ්න එකතුවේ විවිධ වූ ප්‍රශ්න විවිධ විෂය ඒකක වලින් තිබුණි. ඉතින් අන්න ඒ වගේ කිටි ප්‍රශ්න අවස්ථා සඳහා අපි හැම වෙලෙම මේ වගේ ප්‍රශ්න පත්‍ර නිතර කරන එකෙන් අපිට ලැබෙනවා පුතේ අපිට විෂය නිර්දේශයේ තියෙන ඒ ස්ථානවල තියෙන කරුණු මතක් කර දීම. ඉතින් සමස්ත වශයෙන් වාර විභාග ප්‍රශ්න පත්‍රයත් සාමාන්‍ය පෙළ විභාගයේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර තුලත් සාමාන්‍ය පෙළ විභාගයේ මෙවැනිම විශේෂ සංකලනයක් තියෙනවා. අපේ 9 10 11 ශ්‍රේණි සියල්ලේම විෂයන් වල විවිධ ස්ථාන වලින් අපි ඉගෙනගත්තු කරුණු එකතු කරගත්තු සංක්ෂිප්ත ප්‍රශ්න පත්‍රයක් ලැබෙන්නේ. අපිට ඒ නිසා මෙහි සමබරතාවය අඳුරගන්නටත් නිතර මෙවැනි ප්‍රශ්නාවලියක් විසඳීමෙන් තමයි ඒ හැකියාව ලැබෙන්නේ. අපි කොපමණ එකම අභ්‍යාස ගැටළු එක දිගට සුළු කරලා තිබුණත් ප්‍රශ්න පත්‍රයක් විදිහට මේ වගේ ප්‍රශ්නාවලියක් සුළු කිරීමෙන් තමයි අපිට විභාගයේ සඳහවන ප්‍රශ්න පත්‍රයකට මුහුණ දීමේ හැකියාව ලැබෙන්නේ. ඒ සඳහා විශේෂයෙන්ම මේ රජරට ගුරුගෙදර වැඩසටහන තුලින් ඔයාලට සතියේ දවස් දෙකක් අහන්න ලැබෙන මෙවැනි ගැටළු මං හිතන්නේ රජරට දුවල පුතාලට මේ කොවිඩ් වසංගත කාලය තුළ ඉතාමත් හොඳ අවස්ථාවක් වෙනවා ඔයාලට වැඩි ආයාසයක් දරන්න නැතුව නිවසේ ඉඳන්ම ඔයාගේ වැඩ කටයුතු කරන ගමන්ම මේ හැකියාව ලැබෙනවා මේ ගැටලු විසඳීමේ අවස්ථාව සුළු කිරීමේ අවස්ථා ශ්‍රවණය කරන්න. ඒ වගේම මේ ප්‍රචාරයේ වෙන වැඩසටහන් ඔයාලට වැඩිදුරට නැවත නැවත අහන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් තාක්ෂණික ක්‍රමවේදී භාවිතා කරලා මේවා පටිගත කර ගැනීමෙන් අවශ්‍ය අවස්ථාවලදී නැවත නැවත උනත් ශ්‍රවණය කරන්න. ඉතින් ඒ හැකියාව සහ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අපි රජරට ගුවන් ඉදිරියට විශේෂයෙන්ම උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට දෑබර දුවල පුතාලා අපි සියලු දෙනා ස්තුතිවන්ත වෙන්න ඕන. අපි ඔවුන්ව සිහිපත් කරන්නටත් ඕන හැම වෙලෙම. ඉතින් අපි දැන් ඔන්න 11 වෙනි ප්‍රශ්නය සඳහා එකතු වෙන්නේ. පියෙක් තමා සතු ඉඩමකින් පහෙන් එකක් තම දියණියටද ඉතිරියේ දෙකෙන් එකක් පුතාටද ලබා දී ඉතිරි කොටස තම බිරිඳට ලබා දුන්නේය. ඔව්. දැන් අපි මේ ප්‍රශ්නේ භාග සම්බන්ධ ප්‍රශ්නයක්. ඇත්තටම හරියට තේරුම් ගන්න ඕන මේ භාග සම්බන්ධවලදී ප්‍රකාශනයේ තියෙන වචන හරි වැදගත්. ඒ අවස්ථාවල තියෙන යෙදුම් හරිම වැදගත්. ඒ යෙදුම් අනුව තමයි අපි නිවැරදි භාවිතය සිදු කරන්නේ. ඒ නිසා මේ වචනයක තියෙන අර ගැළපෙන නිපාත ඒ විදිහට මඳුර ගන්න ඕන දයබරදු පුතේ. පියෙක් තමා සතු ඉඩමකින් ඔව් තමා ගාව තිබුණු ඉඩමින් පහෙන් එකක් තම දියණියටද ඉතිරියේ දෙකෙන් එකක් ඔන්න දැන් අර දියණියට පහෙන් එකක් දීලා ඉවරයිනේ. ඔව් දියණියට පහෙන් එකක් දීලා ඉවරයි. දැන් ඉතිරි කොටස එතනින් අපි දැනගන්න පහෙන් එකක් දියණියට දුන්නා නම් අය පියාට ඉතිරි වෙලා තියෙන්න ඕනේ පහෙන් හතරක්. මොකද පහෙන් එකක් දුන්නා නම් දැන් දියණිය පියාට ඉතිරි වෙලා තියෙන පහෙන් හතරක්. අන්නේ ඉතිරියේ දෙකෙන් එකක්. ඔව් ඉතිරි වෙලා තිබුණකින් දෙකෙන් එකක් පුතාට ලබා දී ඉතිරි කොටස බිරිඳට ලබා දුන්නේ. අපි අපෙන් ප්‍රශ්නේ අහන්නේ බිරිඳට ලබා දුන් කොටස මුළු ඉඩමින් කවර භාගයක්ද? හරි. එහෙනම් පුතේ මම අර ප්‍රශ්නේ කියපු විදිහටම අවබෝධ කරගත්තු විදිහට ඉදිරිපත් කරපු වචනත් භාවිතා කරලා මේක මෙන්න මේ විදිහට සාරාංශ කරගන්නවා. දියණියට ලැබුණේ පහෙන් එකයි. දියණියට ලැබුණේ පහෙන් එකයි. එහෙනම් මුළු ඉඩම කොටස් පහකට බෙදලා එකක් තමයි දියණියට දුන්නේ. එහෙනම් පුතේ මුළු ඉඩම එකක් නම් අපි එකෙන් මේ පහෙන් එක අඩු කරනවා. එක කියන ඉඩමින් පහෙන් එක අඩු කරනවා. සමස්තයෙන් පහෙන් පංගුවක් අඩු කරද්දී එක වෙන්නේ පහෙන් පහ. ඉඩම කියන්නේ පහෙන් පහ එනක්. ඉතින් පහෙන් තමයි පහෙන් එක අඩු වෙන්නේ. ඔන්න ඉතිරි ලැබෙනවා පහෙන් හතරක්. පහෙන් හතරක්. දැන් මෙන්න මේ ඉතිරියෙන් පහෙන් හතරෙන් දෙකෙන් එක. පහෙන් හතරෙන් දෙකෙන් එක පුතාට ලබා දෙන්නේ. පුතාට ලබා දෙන්නේ පහෙන් හතරෙන් අල්නයන්න දෙකෙන් එක. අපි දන්නවා අල්නයන්න කියන්නේ ගණිත කර්මයේ ගුණ කිරීම. දැන් මම ලියා ගන්නවා පහෙන් හතර ගුණ කිරීම දෙකෙන් එක. පහෙන් හතර ගුණ කිරීම දෙකෙන් එක. එහෙනම් පුතාට ලැබෙන ප්‍රමාණය මෙන්න දෙක සහ හතර පොදු සාධක වලින් සුළු වෙලා දෙකේ එකයි හතරට දෙකේවත් දෙකයි. ඒ අනුව අපිට ලැබෙනවා දෙවරක් එක දෙක පස්සරක එක පහ. එහෙනම් මේ භාග දෙක සුළු වීමෙන් ලැබෙන පිළිතුර පහෙන් දෙකයි. පහෙන් දෙකයි. ඕ ඒ කියුනේ පුතේ පුතාට ලැබෙන කොටස පහෙන් දෙකයි. ඕ පහෙන් දෙක මුළු ඉඩමෙම පහෙන් දෙකක් පුතාට ලැබුණා. දැන් අපි බලමු පුතාටත් දීලා දුවටත් දීලා තවත් ඉතුරුනා නම් අන්නේ කොටස තමයි බිරිඳට දෙනවා කියන්නේ. එතකොට මේ දෙන්නටත් දීලා තව ඉතුරුද? ඔව් ඉතුරු වුණොත් තමයි බිරිඳට දෙන්නේ. අපි මේ ප්‍රමාණය හොයාගමු. ඔයාලට පුළුවන් දැන් පුතාට දුන්න කොටස මුලින්ම දුන්න පහෙන් එක. පහෙන් එකට දැන් අපි හොයාගෙන තියෙනවා දියණියට දුන්න කොටස පහෙන් එකයි. දැන් හොයාගත්ත පුතාට දුන්න කොටස පහෙන් දෙකයි කියලා. එහෙනම් දියණියටත් පුතාටත් ලබා දුන්න කොටස් දෙක වෙන්නේ පහෙන් එක එකතු කිරීම පහෙන් දෙක. පහෙන් එක ධන පහෙන් දෙක. එහෙනම් දෙදෙනාටම දීලා තිනවා පහෙන් තුනක්. දෙදෙනාටම පහෙන් තුනක්. දැන් ඔබ දෙන්න එකතු නම් පහෙන් තුනයි. උන දැන් අපිට අවසන් මොහොතේ ගන්න පුළුවන් මේ දෙදෙනාටම දීලා තියෙන පහෙන් තුනයි නම් සම්පූර්ණ ඉඩම එකක් කියලා සැලකුව විට එකෙන් අඩු කරනවා පහෙන් තුන. එකෙන් අඩු කරනවා පහෙන් තුන. එහෙනම් සමස්තයේ එකෙන් පහෙන් තුනක් අඩු වුණාම නැවතත් එක කියන ඉඩම හිතන්න ඕන අපි කොටස් පහෙන් පහක්. පහෙන් පහ කියන සමස්තය. ඒතකොට පහෙන් තුනක් අඩු වුණාම ලැබෙනවා පහින් දෙක. එහෙනම් බිරිඳට ලබා දීලා තියෙන්නේ මුළු ඉඩමෙන්ම පහින් දෙකක කොටසක් කියලා අපිට ගන්න පුළුවන්. හොඳයි. ඒ 11 වෙනි ප්‍රශ්නයේ සඳහා පිළිතුරු ලබාගත් ආකාරයයි. දැන් අපි බලමු 12 වෙනි ප්‍රශ්නේ. 12 වෙනි ප්‍රශ්නේ ලබා දීලා තියෙන ප්‍රස්තාර සම්බන්ධව බලන්න ත්‍රිතයක් අපිට ලබා දෙනවා මෙන්න මේ විදිහට y = -2x + 1. y = -2x + 1. සරල රේඛාවට සමාන්තරව බිංදුව දෙක ලක්ෂය හරහා ගමන් කරන සරල රේඛාවේ සමීකරණය ලියන්න. y = -2x + 1. මේ තමා y = mx + c කියන ආකාරය. අපි y = mx + c කියන ආකාරයේදී m කියන අකුරෙන් කියවෙන්නේ අනුක්‍රමණය. ඔව්, ඒ සඳහන් වෙන්නේ x පදයේ ගුණමුණ, x පදයේ සංගුණකයමකින්. එහෙනම් ආදරණීය දූපතේ y = mx + c විදිහට මේ ප්‍රස්තාරයේ සිටේ ගන්නව නම් mx විදිහට මේකෙදී ඍණ 2x තමයි ගැලපෙන්නේ. mx කියන ස්ථානෙට ගැලපෙන්නේ ඍණ 2x. එහෙනම් ඉතින්දී අනුක්‍රමණය කියවෙනවා ඍණ 2 තුලින්. අනුක්‍රමණය ඍණ 2. ඔව්, මේ කියන සිටේ අනුක්‍රමණය ඍණ 2යි. අපි බලමු ඊළඟ ලක්ෂණේ ධන c. ඔව්, c කියන්නේ අන්තක්ඛණ්ඩේ. අන්තක්ඛණ්ඩේ කියන්නේ ප්‍රස්ථාරයක්. සරල රේඛේ ප්‍රස්ථාරයේ y අක්ෂයේ ඡේදනය කරන ලක්ෂයේ තියෙන y අගය තමයි අන්තක්ඛණ්ඩේ. එහෙනම් y අක්ෂයේ ඡේදනය කරන ලක්ෂයේ y වල අගය 1 කියලා ලැබෙනවා. ඔව්, 1. එහෙනම් අන්තක්ඛණ්ඩේ ධන 1යි. අපි c කියන අකුරෙන් සංකේත කරන්නේ c = ධන 1යි. ඕන අපි දීපු ප්‍රස්ථාරයේ ප්‍රධාන ලක්ෂණ දෙක හොයාගත්තා. අනුක්‍රමණයේ ඍණ 2යි, අන්තක්ඛණ්ඩේ ධන 1යි. දැන් කියන්නේ මේ රේඛාවට සමාන්තරව බිංදුව දෙක ලක්ෂය හරහා ගමන් කරන සරල රේඛාවේ සමීකරණේ. ඉතින් සරල රේඛා දෙකක් සමාන්තර වෙනවා නම් අනිවාර්යයෙන්ම සරල රේඛා දෙකක් සමාන්තර වෙනවා නම් ඒ දෙකේ පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි අනුක්‍රමණයන් සමාන වීම. ඉතින් අපි මේ ප්‍රස්ථාරයේදී මේ සිටේ ගැන හොයාගත් අනුක්‍රමයේ ඍණ 2යි කියලා තව අපෙන් අහන්නේ නව අලුත් සමීකරණයක් ගැන අහනවා. ඒ සමීකරණයටත් එහෙනම් මේ දීපු අනුක්‍රමණය ලැබෙන්න මොනවා? මොකද සමාන්තර නිසා. එහෙනම් ඔන්න දැන් අලුත්ෙන් අහන සරල රේඛාවේ සමීකරණය අනුක්‍රමණයට ගන්නේ ඍණ 2. ඔව්, මොකද ඒ රේඛා දෙක එකිනෙක සමාන්තර වන නිසා සමාන්තර වන රේඛා දෙකක් තමයි අනුක්‍රමණයන් සමාන වෙන්නේ. එහෙනම් මේ නව සමීකරණේ අනුක්‍රමයේ ඍණ 2 කියලා ගන්න පුළුවන්. දැන් අපි එකේ හොයා ගන්න ඕනේ අන්තක්ඛණ්ඩේ කීයද කියලා. ඉතින් ඒ සඳහා බලන්න මේ සමාන්තරව ගමන් කරන ගමම්ම බිංදුව 2 ලක්ෂය හරහා යනවලු. බිංදුව 2 ලක්ෂය හරහා ඒ ඛණ්ඩාංකයෙන් කියවෙන්නේ x අගේ බිංදුවක් නම් y අගේ 2යි කියන අවස්ථාව. ඉතින් y අක්ෂයේ ඡේදනය කරනවා කියන්නේ මෙන්න මේම අවස්ථාවක්. y අක්ෂයේ ඡේදනය කරනවා නම් x අගේ බිංදුවක් විය යුතුයි. ඔව්, x බිංදුව වෙනකොට y අගේ පින්නන්නේ අන්න සරල රේඛාව y අක්ෂයේ ඡේදනය කරන ස්ථානේ. එහෙනම් මේ බිංදුව දෙක මගින් කියවෙනවා පුතේ මේ කියන අලුත් සමීකරණයේ සරල රේඛාවේ අන්තක්ඛණ්ඩයේ 2 කියන අගය. බිංදුවේ 2 නම් අන්තක්ඛණ්ඩයේ 2යි. ඔව්, ඒ කියන්නේ c කියන අගය 2ක් වෙනවා. දැන් අපි සමීකරණේ ලියමු y = mx + c නම් අනුක්‍රමයට ඍණ 2 ගත්තා. අන්තක්ඛණ්ඩයේ ධන 2 ලැබුණා. ඔන්න අපි ඒක ආදේශ කරලා ලියනවා y = ඍණ 2 x ධන 2. y = ඍණ 2 x ධන 2 කියලා අපිට මේ සරල රේඛීය ප්‍රස්ථාරයේ සමීකරණය ගන්න පුළුවන්. y = ඍණ 2 x ධන 2. දැන් අපි බලමු 13 වන ප්‍රශ්නේ. මෙහිදී පෙන්눔 කරනවා ලඝු ප්‍රකාශනය. අපි ලඝු සම්බන්ධතාවය අඳුර ගන්න උනා. ඔව්. කෙටි කරලා ලඝු කොට දැක්වීම ප්‍රකාශනාත්මක අගයක් අපි කෙටියෙන් දැක්වීම ලඝු කර දැක්වීම කියලා හඳුන්වන්නවා. ලඝු කියන වචනේ තේරුම කෙටි කර දැක්වීම. ඉතින් මේ අපි සංඛ්‍යාත්මක ප්‍රකාශනවලදී එකම සංඛ්‍යාවක් දිගින් දිගට ගුණ කරද්දී ඒ සංඛ්‍යාව මේකේ නැවත නැවත ගුණ වෙද්දී විශාල අවස්ථා ගණනක් වෙනකොට අපිට දර්ශක විදිහෙන් ලියන්න පහසුයි. අපි දන්නවා දර්ශක ප්‍රකාශනෙන් ලියන්න පහසුයි. අන්න ඒ විදිහට ලියද්දි ඒ දර්ශක විදිහට ලිව්වහම අපි දන්නවා ඒ දර්ශක විදිහට වෙන් වෙන එකේ පාදයේ සහ බලයක් විදිහට මේක හකුළුවා දක්වීම පහසුයි. ප්‍රසාරණය වෙලා තියෙන අවස්ථාව පාදයේ සහ දර්ශකයක් මගින් පෙන්වනවා. එතකොට එකම සංඛ්‍යාවක් වාර ගණනක් එහෙම ඒකෙම ගුණවීම ලියන එක උන හකුළුවද්දි පාදයේ සහ දර්ශකයේ විදිහට හකුළුවා දක්වීමක් කරනවා. අන්න ඒ වෙලාවේදී අදාළ සංඛ්‍යා වටිනාකම කොපමණද ඒ සඳහා පාදයේ දර්ශකයේ මොකද්ද සමීකරණයක් පෙන්වුවොත් මේක තමයි දර්ශක අවස්ථාව. උදාහරණයක් ගත්තොත් 125 සමාන කරන්න පුළුවන් 5 වරක් 5 වරක් 5. ඔව් 125 පෙන්වන්න පුළුවන් 5 වරක් 5 වරක් 5. එකකින් කියවෙන්නේ 125 සමානයි 5 3 වන බලය. 5 3 125 සමානයි 5 3. දැන් අපිට පුළුවන් මෙන්න මේ කියපු 125 සමානයි 5 3 ලඝු ආකාරයෙන් දක්වද්දී කෙටි කියන යෙදුම log වචනය නැත්නම් ලඝු කියන පදේ යොදලා ලඝු කරන සංඛ්‍යාව මොන පාදේ වෙනුවෙන්ද කියන එක වචනෙත් එක්ක පහලින් ලියනවා. පොඩිවට ලඝු 5 පාදය. ලඝු 5 පාදය. සංඛ්‍යාව මොකද්ද 125. එහෙනම් ලඝු 5 පාදයට 125. උන සමාන වෙනවා දර්ශක අවස්ථාව තමයි ලඝු පිළිතුර වෙන්නේ 3 කියන අගය තමයි මම කියපු නිදර්ශනේ තියෙන්නේ. එහෙනම් පුතේ ආදරිනේ දුවේ ලියන්න පුළුවන් අපිට ලඝු 5 පාදේ 125 සමානයි 3. ලඝු 5 පාදේ 125 සමානයි 3 කියන අවස්ථාව ලියන්න පුළුවන්. මම තවත් එකක් එතන මතක් කරලා දෙන්නම්. මේ උදාහරණ ගැටලුවට යන්න කලින් අපි දන්නවා 2 3 වෙනි බලය 8යි. 2 3 8යි. එහෙනම් කොහොමද අපි ඒක ලඝු වලින් ලියන්නේ? ලඝු 2 පාදේ. අන්න ලඝු 2 පාදේ. සංඛ්‍යාව තමයි 8. එහෙනම් ලඝු 2 පාදේ 8 සමාන ලකුණ දානවා. ලැබෙන ලඝු පිළිතුර වෙන්නේ දර්ශකයේ තිබුණු 2 3 8යි කියන එක අපි කියවලා තිබුණේ. එහෙනම් ලඝු 2 පාදයට 8 සමානයි 3 කියන අවස්ථාව ගන්නවා. ලඝු ප්‍රකාශයෙන් ලඝු 2 පාදයට 8 සමාන වෙනවා 3. ওই විදිහට තමයි අපිට දර්ශක විදි අවස්ථාවක් ලඝු කියලා ප්‍රකාශ කිරීම ගොඩනගන්නේ. දැන් අපි මේ ගැටලුවේ තියෙන අවස්ථාව බලමු. තව වැදගත්ම දෙයක් තමයි මේ ලඝු කිරීමේදී සම්මත පාදයක් අපි භාවිතා කරනවා. සම්මත සංඛ්‍යා පාදේ ඔයාලා දන්න 10 පාදේ. ඉතින් 10 පාදේ සම්මත සංඛ්‍යා පාදේ වෙද්දී ලඝු කියන වචනේ භාවිතා කරද්දී අපි LOG අකුරු භාවිතා කරන්නේ log කියන වචනේට. ඉතින් සම්මත සංඛ්‍යා පාදේ භාවිතා කරන අවස්ථාව 10 පාදේ ගැන කියද්දී අපි ඒ සඳහා භාවිතා කරනවා LG කියන අකුරු දෙක පමණක්. අන්න ඒ වෙලාවේදී අපි පාදේ නැවත ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද 10 පාදේ වුණොත් තමයි සම්මත සංඛ්‍යා පාදේ. එහෙනම් 10 පාදේ ලඝු කරනවා කියන්නේ LOG 10 කියන ඉලක්කම ඉන්නේ. ඉතින් LOG 10 කියන කොටස වෙනුවට සම්මත කරගන්නවා මේ 10 පාදෙන් ලොග් කියන වචනේ වෙනුවට LG කියන අකුරු දෙක භාවිතා කිරීම ප්‍රමාණවත් කියලා. එහෙනම් ආදරණීය දූපතේ LG කියන අවස්ථාවේ තේරුම 10 පාදේ ලඝු. ආ 10 පාදේ ලඝු. දැන් එහෙනම් මෙන්න මේ ගැටලුවේ 13 වෙනි ගැටලුවේ තියෙන්නේ LG X සමානයි 3. LG X සමානයි 3. එහෙනම් මම දැන් කිව්වා ඔයාලට LG කියන එකේ තේරුම 10 පාදේට. දැන් X වල අගේ සොයන්න තියෙනවා නම් මම මේක අර ප්‍රකාශනයේ හදා ගන්නවා මෙන්න මේ විදිහට. LG X වෙනුවට මම ලියනවා log 10x. log 10x සමානයි 3යි. log 10x සමානයි 3යි. ඕන දැන් අපිට පුළුවන් මේ log 10x සමානයි 3 මේ ලඝු ප්‍රකාශනයේ දර්ශක ආකාරයට ලියන්න. ඒ අනුව සංඛ්‍යාව තමයි x කියන්නේ. x සමාන වෙනවා. එහෙනම් පුතේ පාදයේ 10 අන්න දකුණු පැත්තේ 10 ලියනවා. දැන් ඒකේ බලය දර්ශකවල තියෙන ලඝු වර්ගයේ තමයි දර්ශකයේ වෙන්නේ. එතකොට එහෙනම් අපි x සමානයි 10 3 වෙනි බලය. සංඛ්‍යාව සමානයි x ට x සමානයි 10 3 වන බලය කියලා ලියනවා. දැන් පුතේ x වල අගය සමානයි 10 3 10 වරක් 10 වරක් 10. 10 වරක් 10 වරක් 10. ඒ අනුව x සමාන වෙනවා 10 වරක් 10 100යි 100 වරක් 10 1000යි. එහෙනම් x සමාන වෙනවා 18. ඔව්. 13 වෙනි ගැටලුවේ එහෙනම් x වල අගය 1000 කියලා අපිට ගන්න පුළුවන්. දැන් අපි බලමු අවසාන ගැටලුව. මේ කාර්යපත්‍රිකාවේ තියෙන 14 වන ගැටලුව. 14 වන ගැටලුව. සිසුන් 40ක් සිටින පන්තියකින් ළමුන් 5ක් නැටුම් විෂය හදාරති. ඒ වටපස්තරයක පෙන්වීමට ඇඳිය යුතු කේන්ද්‍රික කණ්ඩේ කේන්ද්‍ර කෝණේ අගය සොයන්න. ඔව්. සිසුන් 40ක් සිටිනවලු පන්ති. ඒ කියන්නේ සමස්ත ළමුන් 40යි. ළමුන් 5 දෙනෙක් නැටුම් විෂය හදාරනවා. ළමුන් 5 දෙනෙක් නැටුම් විෂය හදාරනවා. දැන් මේ තොරතුරු වටපස්තරයක දක්වන්නලු අවශ්‍යයි. එහෙනම් අපි බලමු වටපස්තරයක ලක්ෂණ. අනිවාර්යෙන් වටපස්තරයේදී කියවෙන්නේ කේන්ද්‍රයේ වටා. අපි දන්න වෘත්තයක් තමයි වටයක් කියන්නේ වෘත්තයේ කේන්ද්‍රයේ වටේ කෝණය අංශක 360යි. එතකොට පුතේ සමස්තය මේ අංශක 360න් පෙන්වනවා. වටපස්තරයේදී විශේෂම වැදගත්කම තමයි මේ ලක්ෂයක් වටා කෝණ. එහෙනම් සමස්තය පෙන්වන අංශක 360. එතකොට මේ සමස්තය සමාන වෙන්නේ පුතේ මේ පන්තියේ මුළු ළමුන් වෙනුවෙන්. ඒ කියන්නේ ළමුන් 40 දෙනා වෙනුවෙන්. එහෙනම් උන් ළමුන් 40 දෙනා තමයි අංශක 360 කියන අගයට සමාන කරන්නේ. දැන් අපි බලමු මේ ළමුන් 40න් කොපමණද නැටුම් කරන්නේ? 5 දෙනෙක්. එහෙනම් 360න් ඒක කොපමණ කොටසක්ද කෝණයක් විදිහට? මේකයි අපේ ගැටලුව. දැන් පළමුවෙන් මම සිදු කරනවා මේ නැටුම් කරන සිසුන් ප්‍රමාණය භාගයක් විදිහට ලියනවා. 40න් 5. ඔන නැටුම් විස හදාරන ළමුන් ප්‍රමාණය 45 කියන භාගයට සමාන වෙනවා. ඉතින් 45 කියන භාගය මට මේ මොහොතේම සරල කරගන්නත් පුළුවන්. 8න් 1. ඒ කියන්නේ 5න් දෙන්නම බෙදන්න පුළුවන්. එහෙනම් ඒ භාගයේ සරල අවස්ථාව 8න් 1 කියලා ලැබෙනවා. දැන් අපිට පුළුවන් කෙලින්ම මේ තියෙන 8න් 1 ලක්ෂයක් වටා කෝණවල අර වටපස්තරයේ කේන්ද්‍රයේ වටා කෝණයේ තියෙන අගයෙන් ගුණ කරන්න. ඒ අනුව පුතේ 8න් 1 අපිට ගන්න පුළුවන් 360න් 8න් 1ක්. 360න් 8න් 1ක්. ඒ කියන්නේ 360 ගුණ කිරීම 8න් 1. එතකොට අංශක 360න් 8න් 1 අංශක 360 ගුණ කිරීම 8න් 1. දැන් අපිට 360 8න් සුළු වුණාම අපිට ලැබෙනවා 45 කියන අගය. අංශක 45ක්. ඒ අනුව පුතේ මේ නැටුම් කරන ළමුන් සඳහා පෙන්වන කේන්ද්‍රික කණ්ඩේ කෝණය වෙන්නේ අංශක 45ක්. අංශක 45ක කෝණයක්. ඔව්. ඔන්න ওই විදිහට අපිට පුළුවන් වෙනවා අවසන් 14 වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුරු අංශක 45ක් කියලා ලබා ගන්න. හරි. අපි එහෙනම් අද කතා කරේ මේ කාර්යපත්‍රිකාවේ 36 වෙනි කාර්යපත්‍රිකාවේ ගැටලු 14ක් ඔයාලා වෙනුවෙන්. ඉතින් අපිට හැකියාව ලැබුණා මේ කතා කරන ගැටලුත් එක්ක ලබා දීලා තියෙන කාර්යපත්‍රිකාවේ ගැටලුවට එහා ගියපු තවත් වැඩිතරතුරුකුත් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. මම හිතනවා ඒ කතා කරපු දේවල් ඔයාලගේ ඊළඟ ගැටලුවලදී මේ මෙවර වාර විභාගේ ඒ වගේ ලබන මෙවර දෙසැම්බර් මාසයේ හෝ ඒ ආශ්‍රිතව පවතින සාමාන්‍ය පෙළ විභාගයේ වෙනුවෙන් මෙන්න මේ ගැටලු විසඳීමේ අවස්ථා මතක් කරලා සූදානම් කරගෙන විභාගය සඳහා ඒවා ඍජුව භාවිත කරන්න ඔයාට අවස්ථාව ලැබෙවි කියලා. ඒ අනුව හොඳ ප්‍රතිඵලයක් ගන්නට මේ හැම අවස්ථාවක්ම භාවිත කරන්න කියලාත් ආදරෙන් ඉල්ලා සිටිමින් අද දවසේ මේ කාර්යපත්‍රිකාවේ වැඩ කටයුතු නිමා කරමින් මම ඔයාලගෙන් සමු ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් නැවතත් අපි මෙවැනිම ගණිතයේ වැඩසටහනක් තුලින් ඔයාලා හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුලිනුත් අපි ඉදිරියටත් විභාගය දක්වාම මේ සත්කාරය වෙනුවෙන් දායකත්ව ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මම අද දවසේ ඔයාලා සියලු දෙනාටම ජයග්‍රහී අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මෙතනින් නවතිනවා.